ගරු කතානායකතුමනි අවස්ථාවට ස්තුතියි. අද ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් ඇමතිතුමා මේ පාර්ලිමේන්තුවටත් රටටත් ඔහුගේ මාර්ග සිතියම සම්බන්ධයෙන් කතා කරා. මං කැමති පක්ෂ භේදයකින් තොරව ආර්ථික විද්‍යාත්මකව ඔහු ඉදිරිපත් කරලා තියෙන සැලැස්ම සම්බන්ධයෙන් අදහස් කීපයක් මෙතන ඉදිරිපත් කරන්න. මොකද අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ මේක තනි පක්ෂයකට විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මේ පෙට්‍රෝල් නැවක් ගෙනල්ලා එම නැත්තම් ඩීසල් නැවක් ගෙනල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ ඩෙඩ් පෙට්‍රෝල් නැව ඩීසල් නැව එන්න ඕනේ. ආවේ නැත්තම් අපේ මිනිස්සු මැරේ.
නියෝජ්‍ය කතානායකතුමා මූලාසනෙ පෙමුණ.
ඒ ඩීසල් ටික පෙට්‍රෝල් ටික දෙන්න බැරනම් හිටපු අගමැත්තම අපේ මිනිස්සු මැරෙයි. හරි කන්න නැතුව මිනිස්සු මැරේ. එතකොට ආණ්ඩුවක් තිබිලා වැඩක් නැහැ. අඩු ගන්න මිනිස්සුන්ට පෙට්‍රෝල් ටික ඩීසල් ටික දෙන්න බැරනම් බෙහෙත් ටික ඖෂධ මේ කෑම ටික දෙන්න බැරනම් ඉතින් ඒක අවමයේ රජයෙන් බලාපොරොත්තු වෙන. ඉතින් ඒක කරලා දුන්නා කියලා මහ ලොකුවට මේ රජයක් උද්දාමයට පත් වෙන්න බෑ. ඒ අවමයේ. ඉතින් ඒ නිසා මම මේ අගමැතිතුමා මුදල් ඇමතිතුමාගේ ප්‍රකාශය ගැන අදහස් කීපයක් කියන්නම්. එතුමා කියනවා සාර්ථකව ජාත්‍යන්තර මූල අරමුදලත් එක්ක මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් ඒ කියන්නේ මාණ්ඩලික සාකච්ඡා පැවැත්වුවා කියලා. ඒක එතුමාගේ අර්ථකථනය. මොකද සාමාන්‍යයෙන් බලාපොරොත්තු වුණේ අපිට ආරංචි විදියට ඉහළ නිලධාරියෙකුත් ලංකාවට ආවේ මේ මාණ්ඩලික එකඟතාවේ අස්සම් කරන්න. නමුත් ඒක අස්සම් කරගන්න බැරි වුණා. ඒ කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා එන සති කිහිපය තුළ හෝ මේ මාණ්ඩලික එකඟතාවේ අස්සම් කරන්න. දැන් ඔහු කිව්ව මේ වංක ගිරිය යනවා වගේ මේ පාර මේ කෙලින් පාරක් නෙවෙයි කියලා ඔහුගේ පාර ගැන මාර්ග සිතියම ඔහු ඉදිරිපත් කරා. ඔහු කිව්වා මේ ප්‍රතිපත්තිය මේ සාධනීයව අපි මේ සම්බන්ධයෙන් බලන්න ඕනේ කියලා. ඔහු කිව්වා අපිට IMF එකෙන් ණය ගන්න හැකියාවක් නැහැ අපේ දැනට තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරන්න කලින් කියලා. ඒක අපි පිළිගන්නවා. ඒක තමයි ලසාඩ් එකයි ක්ලිෆඩ් චාන්ස් එකයි ඔවුන් පත් කරලා තියෙන්නේ ඒ ණය හිමියන් සමග සාකච්ඡා කරන්න. එතකොට ඔහු මොකද්ද කිව්වේ? ඔහු කිව්වා ඒ සාකච්ඡාවෙන් පස්සේ IMF එකේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමේ මේ සාකච්ඡාවෙන් පස්සේ IMF වලට වාර්තාවක් ඉදිරිපත් වෙනවා කියලා අගෝස්තු මාසෙ විතර ඒක වෙයි කියලා කිව්වා. අගෝස්තු මාසේ ඒ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න පුළුවන්ද කියන එක පිළිබඳව අපිට ලොකු ගැටලුවක් තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට කණ්ඩායම් තුනක් සමග මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න තියෙනවා. එක කණ්ඩායමක් තමයි අපි කියනවා ජ්‍යෙෂ්ඨ ණය හිමියෝ කියලා. ඒ කියන්නේ IMF එක, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වාගේ. ඔවුන් ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ ගරු සභානායකතුමා. ඔවුන්ගේ ණය අපි ගෙවන්න ඕනේ. උදාහරණයක් හැටියට දැන් අපි කියලා තියෙනවානේ, දැන් අපි ණය ගෙවන එක తాවකාලිකව නවත්තලා තියෙනවා කියලා. ඒක ඇත්ත වශයෙන්ම 100%ක් සත්‍ය නෙමෙයි. මොකද අපි ওই ජ්‍යෙෂ්ඨ ණය හිමියන්ගේ ණය ගෙවන්න ඕනේ. අපිට කන්න නැති වුණත් ඒ කට්ටියගේ ණය ගෙවන්න ඕනේ. හැබැයි මෙතන පොඩි තව දෙයක් කියන්න ඕනේ. මොකද අපි කලින් එකඟ වෙලා තිබිච්ච ණය ඩිස්පර්ස් වෙනකොට යම්කිසි මුදල් ප්‍රමාණයක් මාසිකව ලංකාවේ මහ බැංකුවට ලැබෙනවා. ඒ ලැබෙන මුදල් ප්‍රමාණය අපි භාවිත කරනවා බොහෝ වෙලාවට නැවතත් අර ගෙවන්න තියෙන ණය ගෙවන්න. දෙවනි කණ්ඩායම තමයි අපි කියනවා පැරිස් ක්ලබ් කියලා. ඒ කියන්නේ මූලික වශයෙන් ජපානයෙන් ගත්ත ණය. ඔවුන්ට සාකච්ඡා කරලා අපිට ප්‍රතිව්‍යුහගත කරන්න ඔවුන් සූදානම්. ඊළඟට තියෙනවා අපි කියනවා ප්‍රයිවට් ක්‍රෙඩිටර්ස්, පුද්ගලික ණය හිමියෝ. ඔවුන් තමයි අපි කියන්නේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර හරහා ගත්ත ණය. එතන ඩොලර් බිලියන 14-15ක් විතර තියෙනවා. ඒක ගණන් තියෙන විදිහට දත්ත ඉදිරිපත් කරාම අපිට හරියටම ගාන කියන්න පුළුවන්. එතකොට ඔවුන්ගේ ණයක් ගෙවන්න තියෙනවා ගරු හිටපු අගමැතිතුමා. ඔබතුමා ගත්ත ණයක්, ඔබතුමා මේ ණය ගත්තේ 2012 ජූලි මාසේ 25 වෙනිදා. ඒ ණය දැන් අපිට අවුරුදු 10කින් පස්සේ මේ මාසේ, ඒ කියන්නේ තව සති 2 මාසකින් විතර ගෙවන්න තියෙනවා ගරු හිටපු අගමැතිතුමා. දැන් මේ ණය ගෙවන්න අපි සූදානම් නැහැ කියන පණිවිඩය දීලා තියෙන නිසා අර හැමිල්ටන් රිසර්ව් බැංකුව කියන බැංකුව ඇමරිකාවේ නිව්යෝක් නගරේ අපිට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා. ඒ නඩුවේ කියනවා අපේ 2012 ගත්ත ඇග්‍රීමන්ට් එකේ තියෙනවා මේ ණය ගෙවනවා කියලා, රජයෙන් කියලා තියෙනවා මේ ණය ගෙවනවා කියලා. ඒ නිසා අපිට වහාම අපේ කොටස ලැබිය යුතුයි කියලා. අපේ කොටස කියන්නේ ඩොලර් මිලියන 250.1ක් සහ ඒ අවශ්‍ය පොලිය. දැන් මෙතන වැදගත් කාරණාව තමයි 125කට වඩා අයිතිය තියෙන පුද්ගලයෙක්ට හැකියාව තියෙනවා නිව්යෝක් මේ ප්‍රාන්තයේ ශ්‍රී ලංකාවට විරුද්ධව නඩුවක් පවරන්න. එතකොට මේ නිවාඩ් කබ්‍රාල් සමග මොහුගේ පින්තූරයක් තියෙනවා මේකේ අයිතිකාරයා කියන පුද්ගලයා. ඒක තියෙන්නේ ජනවාරි මාසයේ. දැන් කොහොම නමුත් ඒ පුද්ගලයා නඩුවක් දාලා තියෙනවා 125.1ක් ඔවුන්ට තියෙන නිසා. ගරු හිටපු අකමැත්තම අපි පොඩ්ඩක් මේකනත් හොයලා බලන්න ඕනේ කොහොමද මේ දශම එකක් මේගොල්ලෝ හොයාගත්තේ, දශම එක හොයාගන්න කවුද ඒ කට්ටියට මේ ආධාර කරේ කියන එක. ඒ කෙසේ වෙතත් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ඉතරම් මේ සුන්දර. අගමැතිතුමා කිව්වා, මම හිතන්නේ ඔහුත් ඒ කතාව කිව්වා ලේසි දෙයක් නෙමෙයි, මේක අමාරු දෙයක්. ඉතින් අගමැතිතුමා ඔබතුමාට පුළුවන් නම් ජූලි මාසේ වෙනකොට ණය ප්‍රතිව්‍යුහගත කරගන්න. ඒක අනුර කුමාර දිසානායක මැතිතුමාගේ දවස් 7 වැඩක් වාගේ විශාල, මේක නිකන් මහා මේ ගිනස් පොතට යන වැඩක් වෙනවා. හරි, මොකද ඒක එච්චර ලේසි නැහැ. මොකද අගෝස්තු මාසේ කියන්නේ තව සති තුනයි තියෙන්නේ. ඉතින් සති තුනෙන් මේ ණය ටික ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන් කියලා මගේ නම් විශ්වාසයක් නැහැ. ඊට පස්සේ තමයි අපිට මේ ජාත්‍යන්තර මූල අරමුදලත් එක්ක ඇත්ත වශයෙන්ම සාකච්ඡා ආරම්භ කරන්න වෙන්නේ. මෙතන ගරු අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනාම පිළිගත යුතු කාරණාවක් තියෙනවා. අපිට ණය ප්‍රතිව්‍යුහගත කරන්න නම් අපේ රාජ්‍ය මූල ප්‍රතිසංස්කරණ වල එකඟ වෙන්න ඕනේ. ඉකොනොමික් රිෆෝම්ස් මේ සියලු ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. ඒකට අනුව තමයි අර ණය කපා හැරීමට ඔවුන් එකඟ වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට බොහෝ මේ රටේ ජනතාව හිතනවා, කරු අගමැතිතුමා, අපිට ප්‍රතිව්‍යුහගත කරන්න වෙන්නේ විදේශීය ණය පමණයි, දේශීය ණය අපිට ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ නැහැ කියලා. නමුත් මට තේරෙන විදිහට ඒක සත්‍යයක් නෙමෙයි. සමහර
විට තාම නීතු දෙකක කාලයක් තියෙන ඔබතුමාට. තාම නීතු දෙකක කාලයක්
තියෙන. අනෙක් කෙනාව
අපි කැම වෙලා සභානායකතුමාගේ අහලා තිනවා කැම වෙලාව දෙන්න එකක වෙලාවක්. You can have 5 more.
Yes. මට ටිකක් වෙලා ඕනේ අගමැතිතුමාට සාධනීය පිළිතුරක් දෙන්න. හරි. ඉතින් ඒ නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍ය වුණොත් ඒක විශාල ගැටලුවක් වෙනවා. මොකද දේශීය ණය කියන්නේ ලංකාවේ රාජ්‍ය බැංකු, පුද්ගලික බැංකු සහ මූලික වශයෙන් අර්ථසාධක අරමුදල තමයි මේ ණය අත් වශයෙන්ම අයිති. දැන් ගරු අගමැතිතුමා කියපු විදිහට අර්ථසාධක අරමුදලේ වැලියු එක, වටිනාකම මේ මාස 18ට 50%කින් අඩු වෙලා තියෙනවා. එතුමා කිව්වා ජේෂ්ඨ පුරවැසියන් දුප්පත් වෙලා තියෙනවා කියලා. ඒක සත්‍යක ඇත්ත. හරි, එතකොට ඔවුන්ගේ වත්කම් 50%කින් අඩු වෙලා තියෙනවා. ඉතින් හිටපු අගමැතිතුමා දැන් හිතන්න මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අර්ථසාධකයෙන් ඒ තමන්ගේ ජේෂ්ඨ ජීවිත කාලයට ඉතුරු කරලා තියෙන ප්‍රමාණයෙන් තවත් 50%ක් විතර කැපුවොත් කිසි දෙයක් අන්තිමට ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ නැහැ.
To the domestic debt, I know the consequences of it here.
See, ඔබතුමා කියන්නේ domestic debt අයින් කරන්න හදනවා කියලානේ. Domestic debt අයින් කරන්න පුළුවන්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් domestic debt අයින් කරනවා නම් අපිට deep economic reforms කරන්න වෙනවා. අපිට ඒ නිසා ඒකයි මේ පාර්ලිමේන්තුවේ සහයෝගය අවශ්‍ය. ඒකයි මම දිගින් දිගටම කියන්නේ තනි ආණ්ඩුවකට මේක කරන්න බෑ කියලා. මම අහනවා අගමැතිතුමාගේ චැලෙන්ජ් එකක් අරන් කියන්න. පුළුවන්ද ඔබතුමාගේ ආණ්ඩුවට මේක කරන්න? තනියෙන් පුළුවන්ද කරන්න ඔබතුමා කියන්න මට?
ගරු අගමැතිතුමා.
නෑ, මම එහෙම කියලා නෑ. ඒකයි මට ඕනේ කොම්ලයි සහයෝගය. 70 වසරෙම්ම හැම එක්කෙනාම ආණ්ඩුවට එන්න කැමති නැත්නම් අපි යෝජනා කරලා තියෙන කමිටි ක්‍රමයේ හෙට මං දුන්නේ යෝජනාවත් ඒ පිළිබඳ කරු ජයසුර මහත්මයාගේ වார்த்தාවත් හෙට අපි සභාගත කරාම මේ ගැන කතා කරන්න පුළුවන්. ආණ්ඩුවකට එනවා නම් හොඳයි. ඒ ආණ්ඩුවකට එන්නේ නැතුව විපක්ෂයේ සාහරභාවයේ තියාගෙන වැඩ කරන්න ඕන නම් අපි කොමිටි ක්‍රමයකට ගිහින් ඩොනමෝ පාර්ලිමේන්තුව වාගේ වැඩ කරමු. එච්චරයි තියෙන්නේ අපිට.
ප්‍රොමිසුතේ ඔබතුමාට.
අපිට මේ රට මේ තියෙන අගාධයෙන් ගොඩ ගන්න එක තමයි අපේ ප්‍රධාන ප්‍රමුඛතම කටයුත්ත. ඒකට තමයි මේ කට්ටිය මෙතන රැස් වෙලා ඉන්නේ. මොකද ඔය නීති සම්පාදනය කර ගන්න වෙනවා. කොච්චර ජනාධිපතිතුමා කිව්වත් අගමැතිතුමා කිව්වත් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන්නේ නැතුව ණය ටික ප්‍රතිව්‍යුහගත කරගන්න බෑ. ඒක තමයි පරම සත්‍ය. ඒ කියන්නේ මෙතනින් තමයි අවශ්‍ය සහයෝගය ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ ආධාර සමුලුවක් කතා කරලා මේ අපිට අපි කවුරු හරි හිතනවා නම් මේ ප්‍රතිව්‍යුහගත කිරීම කරන්නේ නැතුව ප්‍රතිසංස්කරණ කරන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන් කියලා එහෙමනම් ඒ ආර්ථිකය ගැන අවබෝධයක් නැති කට්ටිය කියන්නේ. ඉතින් අගමැතිතුමා මේ ආධාර සමුලුව ගැන කතා කරන්නේ මේ කෙටි කාලීන. එතුමාට පුළුවන් නම් අගෝස්තු වෙනකොට ණයපතික ප්‍රතිව්‍යුහගත කරගන්න, එහෙමනම් දෙසැම්බර් වෙනකොට යම් කිසි විදියකට මුදල් ප්‍රමාණයක් ලබා ගන්න හොඳයි. හැබැයි සමහර වෙලාවට ඒක එච්චර ඉක්මනට නොවෙන්නත් ඉඩ තියෙනවා. එහෙම වුණොත් අපිට ලබාගත යුතු ආදා ප්‍රමාණය මීටත් වඩා වැඩි වෙනවා. අපි දැන් කොච්චර බෙගින් බෝල් එකක් අරන් ගියත් මිනිස්සු එකට සල්ලි දාන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. හරි, අපිට ඉන්දියාවෙන් දීලා තියෙන ආධාර පිළිබඳව අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ ඉන්දියාව අපිට මේ ආධාර ඩොලර් බිලියන 5ක් විතර වෙනවා දෙසැම්බර් වෙනකොට අපිට ලැබෙන්න තියෙන. එහෙම නැත්නම් අපිට මෙතනින් ජීවත් වෙන්නත් මේ හැකියාවක් නැහැ. ඔය අගමැතිතුමා හොඳටම දන්නවා අපිට මේ උපදේශ කරන ලසාඩ් එක තමයි සැම්බියාවත් එක්ක මේ දවස්වල සාකච්ඡා කරන්නේ. සැම්බියාව චීනෙත් එක්ක තියෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබදායි ලෙස දැක්ක දැන් මාස කිහිපයකට කලින් චීනෙන් එන්නම් කිව්ව පැරිස් ක්ලබ් එක කෝචා කරන්න. හැබැයි තාම සැම්බියාවට ඒ චීනෙන් ලැබිය යුතු ඒ බලාපොරොත්තු වෙච්ච මේ ආධාර ලැබිලා නැහැ. හරි, එතකොට IMF ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකට සැම්බියාව අස්සම් කරේ මාස කිහිපයකට කලින්, අවුරුද්දකට විතර කලින්. නමුත් ඒකයි මුදල් ලැබෙන දවසයි අතර ලොකු පරතරයක් තියෙනවා. ඒ පරතරය විසඳගන්න තමයි අගමැතිතුමා කතා කරන්නේ ආධාර සමුලුවක් ගැන. හරි, ඉතින් ඒක අපි කවුරුත් කිව්වා වාගේ ජාත්‍යන්තරත් එක්ක අපේ ලොකු විරසකයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙච්ච විදිහට ආධාර ලැබෙන්නේ නැහැ. හරි, ජපානයෙන් ඩොලර් බිලියන 3ක තමයි අපි කවුරුත් දන්නවා, අගමැතිතුමාත් හොඳටම දන්නවා බලාපොරොත්තු වුණේ. අගමැතිතුමාගේ කාර්යාලයට ලියුමක් පවා ලිව්වා. අපි දන්නවා අපේ උපදේශකවරුන් බලාපොරොත්තු වුණා ඩොලර් බිලියන 3ක්. හැබැයි අපිට ලැබුණේ ඩොලර් මිලියන 3යි. බිලියන 3ක් බලාපොරොත්තු වුණා, මිලියන 3යි ලැබුණේ. ඒ කියන්නේ 1000න් එකක්. ඉතින් ඒ නිසා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ මේ අනිත් කට්ටියකින් මුදල් ලබා ගන්න. එහෙම මිනිස්සු මුදල් දෙන්න සූදානම් නැහැ. ඉතින් අපේ අර්බුදය ඔහු කිව්වා ජාත්‍යන්තර යුක්රේන් අර්බුදයත් එක්කත් පැටලිලා තියෙනවා. ඒක අපි පිළිගන්නවා. මොකද ඒ නිසා යුක්රේන් ප්‍රශ්නේ නිසා අපේ අර්බුදය තවදුරටත් සංකීර්ණ වෙලා තියෙනවා. ඉතින් අනිත් එක තමයි එතුමා කිව්වා මේ මාර්ග සිතියම ගැන, පර්ණ සිතියම යන්න බෑ. ඒක පල් වෙලා පහලට කඩාගෙන වැටෙනවා. අලුත් ගමනක් යන්න ඕනේ. ඒක දුෂ්කරයි, අසීරුයි, කටුකයි කියලා. හැබැයි මේ ගමන ගියොත් තමයි අපිට ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. අගමැතිතුමාත් එක්ක අපි සම්පූර්ණයෙන්ම එතන එකඟ වෙනවා. මම දේශපාලන කතාවක් නෙමෙයි මෙතන කරන්නේ. අපි පරණ පාරේ අපිට යන්න බෑ ගරු හිටපු අගමැතිතුමා. ඔබතුමාත් එක්ක අපි දිගින් දිගටම තර්ක කරා. මේ පරණ පාරේ යන්න බෑ. පරණ පාර කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි වැඩිපුර රාජ්‍ය සේවය දිහා බලාගෙන අපි රට වටේට තාප්ප බැඳගෙන අපි ඉන්වර්ඩ් ලුකින් අපි අභ්‍යන්තරයේ දිහා බලන් ඉනවා. එහෙම බෑ හිටපු අගමැතිතුමා. අපිට මේ රට විවෘත කරන්න ඕනේ. අපිට මේ රට වටේට ගහලා තියෙන තාප්ප ටික කඩන්න ඕනේ. කඩලා අපේ රටේ ජාත්‍යන්තරයට පාලන් ටික බඳින්න ඕනේ. එහෙම කරලා විතරයි අපිට පුළුවන් වෙන්නේ අපේ රට එතුමත් අපිත් එකඟ වෙන විදියට ඉහළ තරගකාරීත්වයක් තියෙන රටක් හැටියට ජාත්‍යන්තරයට සම්බන්ධ වෙච්ච ඩයිනමික් අපනයන ශේෂ්ඨයේ දියුණු වෙච්ච රටක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැතුව අපිට මේ ඩොලර් ප්‍රශ්න විසඳන්න බෑ. දැන් අගමැතිතුමා කියනවා ආර්ථිකය හැකිලෙන්න යනවලු. අඩුම ගානේ 104ක් හෝ 107ක් වෙනකන් ඍණ වෙයිලු මේ රටේ 2022 ආර්ථිකය. එහෙම වුණොත් අපේ රටේ රැකියා නැති වෙයිලු. අපේ රටේ මේ සම්පූර්ණයෙන්ම කඩා වැටිලු. ඉතින් ඒක කොහොමද අපි ඒක නවත්තන්නේ? එහෙම වුණොත් විශාල ව්‍යසනයක් වෙනවා. හරි, ආර්ථිකය මේ විදිහට කඩා වැටෙනොත්. ඉතින් ඒ නිසා එතුමා මේ දත්ත බොහොමයක් කිව්වා. අපි ස්තුතිවන්ත වෙනවා එතුමා දත්ත සත්‍ය ඉදිරිපත් කරාට. හැබැයි මේ සත්‍ය තුලින් අපිට මේ රටේ අපි මූණ දෙන ප්‍රශ්නේ ගැඹුරුකම මං හිතන්නේ යන්තම් හරි අපිට දැනෙනවා.
Go for a meeting with the speaker, but I'm willing to arrange for all of you who are interested to meet with the relevant officials in the Treasury, the Governor, the Secretary, DST, and Dr. Samarathunga amongst others, where you can have a more detailed discussion, confidentially.
ඕඩර් ප්ලේස් ගරු මන්ත්‍රීතුමල්ලා නියමිත ආසනවලට යන්න සභාවේ බාධාවක් නැතර.
හරි. එතකොට එතුමා කියන්නේ අපිට සාකච්ඡා කරන්න කියලා. අපිට සාකච්ඡා කරන්න
ඕඩර් ප්ලේස් ගරු මන්ත්‍රීතුමල්ලා නියමිත ආසනවලට යන සභාවේ කටයුතුවලට බාධා නොවන පරිදි.
මේ ප්‍රශ්නේ විසඳන්න නම් අත්ත වශයෙන්ම ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ සිද්ධ කරන්න වෙනවා. දැන් අගමැතිතුමා කියන්නේ 2022 කිසි දෙයක් කරන්න බෑ. මේක උද්දමනේ 60%ට යනවායි කියලා කිව්වා. ඊට පස්සේ 2023 කොහොම හරි මේකට ගැටයක් ගහ ගන්න ඕනේ කිව්වා දුෂ්කරතාවයට මුහුණ දෙන්න. මේ යථාර්ථය මේක තමයි කිව්වා සිහින ලොවක් මවන්න බෑයි කිව්වා සුන්දර වචන පාවිච්චි කරන්න බෑයි කියලා කිව්වා. ඊට පස්සේ 2024 තමයි දරු කතානායකතුමනි අගමැතිතුමා කියන්නේ යම් කිසි විදියකට මේක මේ අපිට මේ මෙතනින් ගොඩ එන්න ක්‍රමවේදයක් ඔහුට හදා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ඔහු තවත් කතාවක් කියනවා. ඔහු කියනවා මේ මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් දීර්ඝව කතා කරනවා. මේ උද්දමනේ 60%ට යනවා. ඒ නිසා මුදල් අච්චු ගන්න එක නවත්තන්න ඕනේ. හැබැයි මුදල් අච්චු ගන්න එක නවත්තන්න වෙන්නේ 2023 අග හෝ 2024 මුල කියලා. අපි අගමැතිතුමාට කියන එක කරන්න බෑ. ඔබතුමා දැන් මේ තීරණය ගන්න ඕනේ. ඔබතුමාට ඒ තීරණය ගන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මොකද දැන් නන්දලාල් වීරසිංහ මැතිතුමා පත් කරලා ඉන්නවා මහ බැංකුවේ අධිපතිවරයා හැටියට. අපි කවුරු තීරුම් ගන්න ඕනේ තවදුරටත් මේ විදිහට මුදල් අච්චු ගන්න ගියොත් මේ උද්දමනේ 60% නෙමෙයි 100%යි. අත වශයෙන්ම රජය විසින් ඉදිරිපත් කළ තියෙන දත්ත වලට අනුව ගිය මාසේ ආහාර උද්දමනේ 80.1%යි. හරි ඒ කියන්නේ මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්යකට මේ රට මේ කට්ටිය මේ ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මුදල් අච්චු ගැසීම පිළිබඳව මීට වඩා දැඩි ස්ථාවරයක් ගන්න ඕනේ කියන එක අපි එතුමාට මතක් කරලා දෙන්න කැමතියි. ඊළඟට එතුමාට ලොකු වැදගත් කතාවක් කිව්වා මේ බැංකු සහ මූල්‍ය පද්ධතිය ස්ථාවර කරගන්න ඕනේ කියලා. ලොකු පීඩනයක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ නිසා අපි කොහොමද මේ බැංකු වලට තියෙන පීඩනේ අඩු කරලා මේවා නැවත ශක්තිමත් කරන්නේ? රාජ්‍ය බැංකු දෙක බැටකනවායි කියලා කිව්වා. එක පැත්තකින් ආර්ථික අර්බුදය නිසා, අනිත් පැත්තේ රාජ්‍ය ආයතන වලට දීලා තියෙන ණය. එතුමා කියපු දේ පොඩ්ඩක් අහන්න. ශ්‍රී ලංකා නෑලංශකට රුපියල් බිලියන 573යි ලංවීමට රුපියල් බිලියන 418යි, පෙට්‍රෝලියම් එකට රුපියල් බිලියන 1460යි. එහෙම කියලා ඔහු කියන්නේ ජනතාව දුක් විඳිනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා කියලා මේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න. මේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් තියෙනවා. බොහෝ දේශපාලන කණ්ඩායම් මේකට එකපාර්ට් එකඟ වෙන එකක් නැහැ. නමුත් මං හිතන්නේ අපි මේකේ මූලික හේතුව අධ්‍යයනය කරන්න වෙනවා. හැබැයි ප්‍රතිව්‍යුහගත කරාට අපි මතක තියාගන්න ඕන එක දෙයක්. ඒ තමයි හොරකම හා දූෂණය නිසා රජය ගෙවනවා නම් වැඩිපුර තෙල් ලබා ගැනීමට, ගෑස් ලබා ගැනීමට, හරි ඒක ඒ දූෂණය නිසා වැඩි වෙන මිල ජනතාවට පටවන්න බෑ. මම එක උදාහරණයක් දෙන්නම් ගරු මේ කතානායකතුමා. මේ අවුරුද්දේ ලංකා විදුලි බල මණ්ඩලය වියදම් කරනවා විදුලිය උත්පාදනය කරන්න, ජනනය කරන්න රුපියල් බිලියන, මේක හොඳට අහගන්න, රුපියල් බිලියන 900කට කිට්ටු වෙන ප්‍රමාණයක්. හැබැයි ඔවුන් ආදායම හැටියට බලාපොරොත්තු වෙන්නේ රුපියල් බිලියන 300ක විතර ප්‍රමාණයක්. එතකොට රුපියල් බිලියන 600ක විතර ප්‍රමාණයක් ඔවුන්ට පාඩුවක් වෙනවා. හැබැයි රුපියල් බිලියන 600 සංසන්දනය කරන්න මේ ආදායම් බදු පුද්ගලයන් මත, ආදායම් බදු ආයතන මත සහ වැට් එක මේ සියලු දේ එකතු කරලා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන්නේ බදු ප්‍රමාණය කීයද දන්නවද? රුපියල් බිලියන 900යි. බලන්න එතකොට රුපියල් බිලියන 900ක් එතනින් ලබාගෙන 600ක් පාඩුණා. ඒක අපේ ජනතාව මත කොහොමද පටවන්නේ විදුලි බිල වැඩි කළා 100%කින් 200%කින් ඒක සාධාරණ නැහැ දිනේෂ් සමත්තුමා ඒක සාධාරණ නැහැ මොකද ඔවුන් විදුලි බලය ලබා ගැනීම සම්බන්ධයෙන් දූෂණය පිළිබඳව විශාල චෝදනා තියෙනවා ඒව හොයන්න ඕන මේ ගෑස් ගැනීම සම්බන්ධයෙන් විශාල චෝදනා
තියෙනවා
මගේ කාලේ ඉවරයි ඒ නිසා මම නැවතත් කියන්න කැමතියි ඔහු ඉදිරිපත් කරපු මේ මාර්ග සිතියම පිළිබඳව අපි සාකච්ඡා කරන්න සූදානම් අවසාන වශයෙන් කියන ඔහු කිව්වා ඔහුට වඩා වැඩපිළිවෙලක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. අපි සූදානම් අපේ වැඩපිළිවෙල ඉදිරිපත් කරත් අපිට ඒකට අවස්ථාව ලබා දෙන්න. ඒක තමයි අපි දිගින් දිගටම කිව්වේ මේ සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් හරහා විතරයි අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම අගමැතිතුමාට මතක් කරනවා ඔහුට හැකියාවක් නැහැ. මම ඉතාමත්ම මේ 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 ඕනෑකමින් මේක කියන්නේ. ඔහුට හැකියාවක් නැහැ තනියෙන් මේ ප්‍රතිසංස්කරණ කරන්න මහින්ද රාජපක්ෂ හිටපකමැතුමාට ඔබතුමාටත් හැකියාවක් නැහැ මේක තනියෙන් කරන්න අපි කාටත් මං විශ්වාස කරනවා තනියෙන් කරන්න හැකියාවක් නැහැ මොකද මේ කරන්න තියෙන ප්‍රතිව්‍යුහගත කිරීම ඉතාමත්ම ගැඹුරුයි අපිට කවදාකවත් මේ වාගේ ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන හිතන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඉතින් ඒ නිසා තමයි අපිට සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය සර්වපාක්ෂික ආණ්ඩුවක් ලබා ගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මෙතනින් ඉවත් වෙන්න ඕනේ කියන එක තමයි අපි සියලු දෙනාගේම මතය බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඔබතුමාට ගරු මනෝෂ නානායකර්මත්ව ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා
ගරු
ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා
නියෝජ්‍ය කතානායකතුමනි
හැම වෙලාවෙම
ඔව් ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා
agreed agreed okay all right
හරි දිවා විවේකය
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙලාවේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න
ඕන කියලා මොකද්ද ඔබතුමා
ප්‍රීති ප්‍රශ්නයක්ද මන්ත්‍රීතුමා කිව්වා එතුමාගේ
අනේ යොමු කරන්න පොඩි ප්‍රශ්නයක්
ඔව්
නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ ඉහළ තිබෙන මාධ්‍යවරුන් ඉන්න ඒ කාමරේ Wi-Fi එක වැඩ කරන්නේ නැහැ ඒක කියන්නේ බිල ගෙවලා නැහැයි කියලා ඒ පිළිබඳව ඔබතුමා හොයා බලන්න කියලා ඔබතුමාගේ අවධානය යොමු
කරනවා බොහොම සිතේ ඔබතුමා ඒ කාරණය මතු කරද්දී මම ඒ ගැන අවශ්‍ය කටයුතු
කරනවා දරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙලාවේ සඳහන් කළා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදිය යුතුයි එතුමගේ කාලේ අවසන් වෙනවා කියලා. අපි කියනවා අපි හැමෝම අපි පෙබරවාරි මාර්තු මාසවල ඉඳලම අපි හැමදාම කිව්වේ අපි එකතු වෙලා ආණ්ඩු කරමු කියලා. අපි පක්ෂය ඇතුලේ රණ්ඩු කරේ අපි මනෝ ගණේෂන් මැතිතුමාලා දිගම්බරන් මැතිතුමාලා සියලු දෙනා එකට එකතු වෙලා රිෂාඩ් බදුර්දීන් මැතිතුමාලා රවුෆ් හකීම් මැතිතුමාලා සියලු දෙනා එකට එකතු වෙලා අපි කතා කරේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මේ පොදුජන පෙරමුණෙන් එළියට ආපු කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම හැමෝම එකට එකතු වෙලා කතා කරේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඒ ආණ්ඩුවක් හදන්න කතා කළ ප්‍රොපෝසල් එක හදලා යෝජනාවලියක් හදලා දීලා ජනාධිපතිවරයාට දුන්නට පස්සේ ජනාධිපතිවරයා ඒක සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න එකඟ වෙනකොට කවුද එතනට ගියේ නැත්තේ? කවුද රැස් බාරගත්තේ නැත්තේ? කවුද කිව්වේ බාර ගන්න බෑ කියලා? කවුද කිව්වේ මේක බාර ගන්න නම් මෙන්න මේ කොන්දේසි කියලා වැඩේ කරන්න බෑ කිව්වේ? අන්දරයේගේ කතාවක් තියෙනවා. මට මේ ගලායින් කරලා දෙන්න නම් කලුකුම් මසුයි හීනටිහාලේ බතුයි මට කන්න දෙන්න කිව්වා සුමානයක් පුරාවට. ඊට පස්සේ මම මේ ගලායින් කරන්නම් කිව්වා. ඒ වගේ කතාවක් තමයි මේ සජබේටත් උනේ. වැඩේ කරන්නම් කලුගල උස්සල මගේ කර උඩින් තියන්න කියලා. නොකරන වැඩ තමයි කිව්වේ. නොකරන විදියට තමයි මේක වැඩ කටයුතු කළේ. මේකත් අන්දරයේගේ කතාව වගේ තමයි. අද සමගි ජන බලවේගයේ හැසිරීම දැක්කහම අවුරුදු ගණනාවක් රටේ තිබිච්ච ප්‍රශ්නයක් රටේ ආර්ථිකය ඍණ 5ට 7ට වැටිලා කියලා තියෙද්දි ආහාර උද්දමනේ 50%කට වැටිලා තියෙද්දි ඒකට වැඩපිළිවෙල සහ කරන ලද වැඩපිළිවෙල සජිත් ප්‍රේමදාස මැතිතුමාට අහගෙන ඉන්න බැරි වුණා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනකොට ඒක අහගෙන ඉන්න බැරි වෙනකොට මෙතන කෑ ගහන්න පටන් ගත්තා. යටිගිරියෙන් කෑ ගහන්න පටන් ගත්තා. අද හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාත් මමත් සතුටු වෙනවා. මේ වගේ රටේ වැඩපිළිවෙලක් පිළිබඳව කතා කරනකොට රටේ මිනිස්සු බඩගින්නේ මැරෙනකොට රටේ මිනිස්සු බෙහෙත් නැතුව මැරෙනකොට රටේ මිනිස්සු පෝලිං වල ගහ මරා ගන්නකොට මිනිසු පෝලිං වල දුක් විඳිනකොට ඒකට ලබා දීලා තියෙන විසඳුම් සහ ලබා දෙන විසඳුම් පිළිබඳව අඩු ගානේ අහගෙන ඉන්නවත් සහයෝගය දෙන්න බැරි නම් අහගෙන ඉන්නවත් බැරි විදියට කෑ ගහන විපක්ෂ නායකයෙක් එක්ක තවදුරටත් නොසිතීම ගැන අපි අද දවසේදී සතුටු වෙනවා. අපි මේ තීන්දුව ගත්තේ දේශපාලනිකව බොහොම ලස්සනට සැලසුම් හදාගෙන අවුරුදු 5ක් ආණ්ඩුව ගන්නෙ කොහොමද? අවුරුදු 10ක් ආණ්ඩුව ගන්නෙ කොහොමද? විධායක ජනාධිපතිවරයෙක් විදියට යෙහෙන් වැජබෙන්නේ කොහොමද කියලා සැලසුම් හදපු අපේ නායකයා හැම වෙලාවෙම පෝලිං වල මිනිස්සු මැරෙන එක ගැන බෙහෙත් නැතුව මිනිස්සු මැරෙන එක ගැන කිසිම සහකම්පණයක් තිබුණු නැති නායකයෙක්. ඒ සහකම්පණිය නැති නිසාම තමයි අපි මේ පිළිබඳව අපි අඬලා කෑ ගහලා කිව්වේ මේ පිළිබඳව අපි තීන්දුව ගන්න ඕනි කියලා. ඒකයි අපි කතා කරලා කිව්වේ. අරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කිව්වේ එක එක්කවත් නැත්තම් අනුර කුමාර මහත්තයටත් බැරි නම් සජිත් ප්‍රේමදාසටත් බැරි නම් කවුද මෙයාට මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත් බැරි නම් හර්ෂද සිල්වට හරි මේක බාරගෙන කරන්න කියලා කිව්වේ මේ සහකම්පණය අපිට දැනෙන නිසා මිනිස්සුන්ගේ වේදනාව අපිට දැනෙන නිසා ඒකයි එහෙම කිව්වේ. ඒකයි අපි දරපු ස්ථාවරය. එදා දරපු ස්ථාවරයමයි අදත් අපි දරන්නේ. අපි ඒ දරපු ස්ථාවරයෙන් වෙනස් නොවන නිසා තමයි අපිට ඇමතිකම් අරගෙන අවුරුදු 5ක් ඉන්න පුළුවන්ද 10ක් ඉන්න පුළුවන්ද කියන එක අමතක කරලා අපේ දේශපාලන ජීවිතය දුවන කෝච්චියට බෙල්ල තිව්වා වගේ පැත්තකට දාලා දේශපාලනයේ පිළිබඳව ගන්න ඇමතිකම දවසද දෙකද තියෙන්නේ කියන එක ගැන කිසිම තැකීමක් කරන්නේ නැතුව ඒ අවධානම ගත්තේ අවධානම ගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අපි එකට පෙළ ගැහුනේ මේ කණ්ඩායමත් එක්ක එකට එකතු වුණේ නැත්තම් සම්පොදු ජන පෙරමුණත් එක්ක අපිට බරපතල ප්‍රශ්න තිබුණා තර පීරසේකර මහත්තයත් එක්ක මම මූණට මූණ හැප්පුණා අපි අද අපි එකට වාඩි වෙලා ඉන්නවා පාංචනත් එක්ක ගහමරා ගත්තා එකට වාඩි වෙලා ඉන්නවා මොකද ප්‍රශ්නේ අපිට මෙඩ වාඩි වෙන එකේ ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද රටේ ප්‍රශ්නේයි වැදගත් මගේ පුද්ගලික ප්‍රශ්නේ නෙමෙයි වැදගත් මගේ පුද්ගලික දේශපාලනේ නෙමෙයි වැදගත් රටේ ප්‍රශ්නේ වැදගත් අන්නේ රටේ ප්‍රශ්නේ වැදගත් නිසා තමයි මේ දේශපාලන තීන්දුව ගත්තේ අද අපි මේ දේශපාලන තීන්දුව අරගෙන මේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විසඳුමක් ගන්න හොඳම භාෂාව දන්න නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජාත්‍යන්තර අරමුදලත් සමග සාකච්ඡා කරන්න භාෂාව දන්න අය කිව්වේ ඉංග්‍රීසි දන්න එකද නැහැ ජාත්‍යන්තර අරමුදලත් එක්ක මේ විෂය කතා කරන්න භාෂාව දන්න හොඳම නායකයා රනිල් වික්‍රමසිංහ කියන එක අපි දන්නවා අද රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ භාෂාව අනුව මේ කියන්න එතකොට සාකච්ඡා කරලා ඒ විෂය නිශ්චිතකරණයට ගෙනල්ලා දැන් ස්ටාෆ් ලෙවල් එකේ සාකච්ඡා අවසන් වෙලා මේ වෙනකොට අහනවා දැන් විපක්ෂය කෝ දැන් ස්ටාෆ් ලෙවල් එකේ ඇග්‍රීමෙන්ට් හරි කෝ ඇයි නැත්තේ තාම තීන්දුවක් දෙන්නේ නැත්තේ තීන්දුවක් දෙන්නේ නැත්තේ මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කරලා තියෙන ආයතන දෙක මේ ආයතන දෙක තීන්දුව කරන්න ඕනි ණය ප්‍රතිව්‍යුහගත කිරීම කොහොමද කරන්න කියලා ඔවුන්ගේ වාර්තාව ලබා දුන්නාම IMF එකේ සහනය ලබා දෙනවද ඔවුන් අපිට කොයි කවර් අප් එකක් දෙනවද කියන යෝජනාව අපිට එනවා එතනින් ඉස්සරහට අපිට යන්න පුළුවන් එතකොට දැන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා ඉස්සරහට. එතකොට මේ ජාත්‍යන්තර අරමුදලත් එක්ක කරන සාකච්ඡාව සාකච්ඡාවෙන් කරන්න ඕන එක. එහෙම නැතුව ඒක තුවක්කුවෙන් කරන්න බෑ. එහෙම නැතුව ඒක අරගල කරලා දිනා ගන්න බෑ. ඒක කරන්න ඕනි සාකච්ඡාවෙන්. ඒ සාකච්ඡාවෙන් තමයි ඉතිහාසයේ කරුණ අම්මාන්ව ගලවල එක පැත්තකට ගත්තේ සාකච්ඡාවෙන්. ඒක තමයි වැඩපිළිවෙල. ඒක තමයි ක්‍රියාත්මක කරන්න තියෙන පිළිවෙල. ඒ පිළිවෙල ක්‍රියාත්මක කරනවා. එතකොට මේ මැයි මාසේ අග වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පටන්ගත්තු සාකච්ඡා අද එක තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දවස් 10ක් මේ රටේ ඉඳලා තීන්දුව తీරන අරගෙන ඔවුන්ගේ සියලු දේ කරලා අවසානයේදී ලෂාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් කියන ආයතන දෙකේ වාර්තා වෙනකන් දැන් මේක බලාගෙන ඉන්නවා. එතකොට මේ වෙනකොට මේ අතර ඒත් එක්කම චීන එක්සින් බැංකුව සමග සාකච්ඡා නැවත ආරම්භ කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ජපානයත් සමග සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවත් එක්ක සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. මේ ප්‍රධාන රාජ්‍ය තුන අපේ ප්‍රධාන නායකරුවන් එක්ක සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. මේ සියල්ල මේ රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් නෙවෙයිද මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ සති 6කින් මේවා ක්‍රියාත්මක වුණේ. අද වෙනකොට ගොවීන්ගේ ණය කපා හැරලා තියෙනවා. අද වෙනකොට මේ රටේ පොහොර ලබන සුමාන වෙනකොට එන්න සූදානම් වෙලා තියෙනවා. කාංච නැමැතිවරයා සාතික වෙනවා තෙල් ලබා ගැනීම පිළිවෙල පිළිබඳ. ලබන සුමාන තව සුමාන දෙකකින් පස්සේ තෙල් පිළිබඳ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ගෑස් පිළිබඳ ප්‍රශ්න විසඳිලා
එතකොට මේ වෙනකොට යුනිසෙෆ් ආයතනයත් එක්ක අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කරලා රටට ඕනි කරන ජපානයත් සමග සාකච්ඡා කරලා යුනිසෙෆ් ආයතනයේ රටේ බෙහෙත් ටික ලබා දෙන්න දැන් තීරණය කළ අත්‍යවශ්‍ය බෙහෙත් 14 දින 10ක් ඇතුළත ලංකාවට එනවා. බෙහෙත් ප්‍රශ්නේ අමාරුම තැන විසඳලා ඉවරයි. World Food Program එකත් එක්ක කතා කරලා හදිසියේවත් ආහාර හිඟයක් ආවොත් ඒකට මුහුණ දෙන්න මාස 3කට රටේ දරිද්‍රතම පැලැන්තියට වතු කරේ ඇතුළු කම්කරු ජනතාවට කෑම බීම දෙන්න WFP එක දැන් එකඟ වෙලා ඉවරයි. ජාතික නියෝජිත ශ්‍රී ලංකා නියෝජිතයම හම්බ වුණා. ඒ තීන්දුව ප්‍රකාශකට පත් කළ ඉවරයි. යුනිසෙෆ් සංවිධානය අපි හම්බ වුණා. ඒ තීන්දුව දැන් ලබා දෙන්න බෙහෙත් ටික ලබා දෙන්න කටයුතු කරලා ඉවරයි. දින 10ක් ඇතුළත බෙහෙත් ටික එනවා. එතකොට මෙන්න රටේ දැන් ඇති වෙලා තියෙන තත්ත්වේ. මෙතෙන්ට ආවේ දැන් සමහරු කියනවා ජපානේ ණය දෙන්නේ නැහැ. ජපානේ
16 දෙනා
සහයෝගය දෙන්නේ නැහැ කියලා මන්ත්‍රීවරේ ප්‍රකාශ කළා. තුමන් දිරන් මහත්තයත් එක්ක කියලා තිබුණා කියලා. හැබැයි ජපානේ ඒක ප්‍රතික්ෂේප කරනවා. ලැජ්ජයිනේ මේ රටට හම්බෙන්නේම නැහැ කියලා මේක කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා. දැන් ඒ එතකොට උමනා තියෙන්නේ කොතනද? උමනාව තියෙන්න ඕන රටේ මිනිසුන්ට කන්න බොන්න දෙන එකද? රටේ මිනිසුන්ගේ ජීවිතේ නගා හිටවන එකද? එහෙම නැත්නම් රටේ මිනිසුන්ව වට්ටන එකද? මේ පටන් ගත්ත දවසේ ඉඳලා එංගලන්තයේ අගමැති බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා එක්ක කතා කළා. ජපාන තානාපතිවරයා හම්බෙලා විරසක වෙලා තිබිච්ච ජපාන සම්බන්ධතා ටික සකස් කරගෙන ඩොලර් බිලියන 7ක පමණ නැති වෙච්ච ආධාර ටික නැවත ලබා ගන්න ආරම්භ කරන සාකච්ඡා දැන් ආරම්භ වෙලා තියෙනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලැන්ක් සමග සාකච්ඡා පටන් ගත්තා. එතකොට ඇමරිකානු භාණ්ඩාගාරයේ ආසියානු කලාපයේ ප්‍රධානී රාජ්‍ය දෙපාර්තමේන්තුව දකුණු ආසියා කලාපයේ ප්‍රධානී ලංකාවට ආවා. එතකොට ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරි පිරිසක් දූත පිරිසක් ආව සාකච්ඡා කළා. ඒ විතරක් නෙමෙයි නිර්මලා සීතාරාමන් සමග මුදල් ඇමතිවරිය සමග දුරකථනයෙන් කතා කළා. මේ සාකච්ඡා පටන්ගෙන දැන් ඉස්සරහට යනවා. එතකොට අපේ තානාපති මහින්ද සමරසිංහ මහතා ජෝ බයිඩන් මැතිතුමාව හම්බ වෙලා ඇමරිකාවේදී ඉදිරි වැඩපිළිවෙල සාකච්ඡා කළා. මේ වැඩ සිද්ධ වෙලා නැද්ද? මේ මොනවද එතකොට වෙලා තියෙන්නේ? එතකොට දැන් බැංකුත් එක්ක කතා කරනවා. ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමතිනිය ලංකාවට එනවා. එය ආධාර කරනවා ඇමරිකාව මේ වෙනකොට අපේ SME සෙක්ටර් එකේ සුළුවා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ණයකරුවන්ගේ ප්‍රශ්න ණය කපාහැරීම් වලට උදව් කරන්න, ණයවලට උදව් කරන්න දැන් මේ වෙනකොට පොරොන්දු වෙලා මේ මුදල් ලබා දීලා තියෙනවා. දැන් මේ වැඩ වෙලා නැද්ද? එතකොට මෙන්න මේ தත්ත්වය ඇතුලේ තමයි මේ ඍණ 5%-7% වැටිච්ච ආර්ථිකය දැනට බලාපොරොත්තු වෙන විදියට ණය ප්‍රතිශතය අපේ 145%. මේක අවම වශයෙන් 95%ක් දක්වා පත් කරගන්න අපේ තියෙන මේ උද්දමනයේ 50%ට තියෙන එක 105 දක්වා 6 දක්වා අඩු කරගන්න අපිට වැඩපිළිවෙලක් තියෙනවා. මෙන්න මේ වැඩපිළිවෙල තමයි අපි ඉදිරිපත් කරේ. ඒ වැඩපිළිවෙල තමයි අහගෙන ඉන්න බැරි වුණේ. දැන් තමයි ඊළඟ කතාව. දැන් මෙන්න මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරාම අර එදා වැඩේ බාර ගන්න කියලා 76 වතාවක් දුරකථනයෙන් කතා කරලා කතා කරපු කෙනා දැන් කියනවා දැන් එදා කිව්වහම බෑ කිව්වා. දැන් කියනවා හා මම බාර ගන්නම් අවුරුදු 5කට මට දෙනවා නම් කියලා. අනුර කුමාර දිසානායක මැතිතුමත් එදා බෑ කිව්වට අද එතුමා කියනවා තනියෙන් මට බාර දෙනවා නම් අපිට ආණ්ඩුව බාර දෙනවා නම් අපේ 3 දෙනාත් එක්ක අනිත් සුදුසු කණ්ඩායමක් එනවා නම් අපි මාස 6න් මේක කරලා පෙන්නනවා කියලා. හරි ඊට පස්සෙන් ඡන්දයකට යන ඔබතුමා මාස 6න් ඒ කියන්නේ ඔබතුමා පුළුවන් කියනවා මේ රටේ ආර්ථිකය මේ ඍණ 5%-7%ට වැටිලා තියෙන ආර්ථික සංවර්ධනය ඔබතුමා එහෙනම් නැවත ධන ආර්ථිකයක් බවට පත් කරන්න ඔබතුමාට මාස 6න් පුළුවන් වෙන්න ඕනි. එහෙම නැත්නම් ඔබතුමාට පුළුවන් වෙන්න ඕනි රටේ උද්දමනයේ 50%ක් ගිහිලා තියෙන එක ඔබතුමාට 5% දක්වා උද්දමනයට ඔබතුමාට ගේන්න පුළුවන් වෙන්න ඕනි. අපි කියන්නේ පුළුවන් වෙනව නම් හොඳයි. අපි කියන්නේ පුළුවන් වෙනව නම් හොඳයි. එතෙන්ටයි අපි යන්න ඕනේ. එතෙන්ට පුළුවන් නම් අග්‍රාමාත්‍යතුමා කිව්වා වගේ ඔබතුමාට අගමැතිකම දීලා අපි ඇමතිකම් වලින් අයින් වෙලා අපි දෙසැම්බර් වෙනකම් මාස 6ට මේ ආණ්ඩුව තමුන්නාන්සේට බාර දෙන්න සූදානම්. ගෙනල්ලා පෙන්නන්න මේ ආර්ථිකය ධන කරලා පෙන්නන්න. මේ ආර්ථිකය 2019 දී ධන වුණා වගේ නැවත වතාවක් ධන කරලා පෙන්නන්න. අපේ උද්දමනයේ 5%-5%ට අඩු කරලා පෙන්නන්න. තෙල් ටික ගෙනල්ලා පෙන්නන්න. අපි බොහොම කැමති. අපි මේ ඇමතිකම් බාරගත්තේ අගමැතිවරයා ඇතුළු අපි කණ්ඩායම මේ සියලු දෙනා එකතුනේ මේ ප්‍රශ්නේ විසඳන්න ඕන නිසා. මේක සර්වපාක්ෂික ආණ්ඩුවක් දැනටත් තියෙන කණ්ඩායම එකතු වෙලා. එතකොට දැන් මොකද කරන්නේ? දැන් අපි බාර ගන්න සූදානම් කියනවා. දැන් අපි බාර ගන්න සූදානම් කියනවා ගමම්ම හිටපු ගමන් අනුර කුමාර දිසානායක මහත්තයලගේ කට්ටිය දැන් කියනවා ඩොලර් නම් ලංකාවට එවන්න එපා. එතුමාලා ප්‍රසිද්ධියේ කියනවා ඩොලර් ලංකාවට එවන්න එපා කියලා. දැන් මේ මිනිස්සු පාරේ පෝලිං වල මැරෙනවා. බෙහෙත් නැතුව මැරෙනවා. මිනිස්සු දුක් විඳිනවා. හැබැයි ඩොලර් රෙවන්න එපා. ඩොලර් රෙව්වත් මේ ඩොලර් ටික අරහා අපේ මේ තෙල් ටික ගන්න සල්ලි තියෙනවා. හැබැයි අපි ආවොත් ඩොලර් වැස්සක් වස්සනවා. ටිල්වින් සිල්වා මහත්තයා කියනවා මාසෙට අපි ඩොලර් බිලියන 1.5 දෙකක් අතර ගානක් අපි ලංකාවට ගෙනත් දෙනවා කියලා. ලංකාවේ වැඩිම ඩොලර් විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායම ඇවිල්ලා තින්නේ ඩොලර් මිලියන 700යි 800යි වැඩිම ඇවිල්ලා තින්නේ. ඔවුන් මාසෙකට බිලියන 1.5ක් දෙකක් ගේනවා කියලා. කොච්චර හොඳද? කොච්චර ෂෝක්ද? ඉතින් කොච්චර ෂෝක් කරන්න පුළුවන් දේවල් තියාගෙන ඇයි දෙයියනේ පාරේ මිනිස්සු මැරෙනකම් බලන් ඉන්නේ? ඇයි ඔබතුමන්ලා මේ පාරේ කිලෝමීටර් ගානක් පෝලිං වල මිනිස්සු තියාගෙන ඉන්නේ? එන්නකෝ, ඇවිල්ලා උදව් කරන්නකෝ. ඒ ඩොලර් ටික ගෙනත් දෙන්නකෝ. ඔබතුමන්ලාගේ පූර්ණ මට පොඩි වෙලාවක් දෙන්න ගරු සභානායකතුමනි. මේ ආරක්ෂා කරන්න වෙලාව දෙන්න. මේ රටේ මිනිස්සු රකින්න එක තුමෙමු. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබතුමන්ලාගේ සහයෝගය අවශ්‍යයි. තෙල් නැව් තුනක් ගේනවා කියලා කිව්වා විපක්ෂ නායකතුමා. මෙන්න දැන් තෙල් නැව් නැතුව අපි හොය හොය ඉන්නවා. ගෙනත් දෙන්නකෝ තෙල් නැව් තුනක් බැරි නම් බවුසර් තුනක් ගෙනත් දෙන්නකෝ. අපි ආරාධනා කරනවා. මිනිස්සු ප්‍රශ්න වල ඉන්නේ. ගෙනත් දීලා මේක ප්‍රශ්න විසඳලා දෙන්න කියලා අපි ආරාධනා කරනවා. මේ ප්‍රශ්නේ වවාගෙන කන්න එපා. දැන් අපි අරගලය, මේ අරගලය මුවා වෙලා මේ වසනය තවදුරටත් වර්ධනය කරන්න එපා. මේ අරගලය හරහා වසනය තවදුරටත් වර්ධනය වෙනවා. තෙල් පෝලින් දැක්කහම, අරගල දැක්කහම විදේශිකයෝ ලංකාවට එන්නේ නැහැ. එතනින් ඩොලර් ආදායම අපිට අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි, විදේශගත ශ්‍රමිකයන්ට පණිවිඩය යවුවාම තමන්ගේ ජාලය හරහා ඩොලර් ටික එවන්න එපා කියලා කිව්වහම ඒ මුදේ උදවිය ඩොලර් ටික එව්වේ නැති වුණාම හරිපාරෙන් අපේ තෙල් ටික ගේන්න බැරි වෙනවා. මෙන්න චක්‍රයක් ක්‍රියාත්මක වෙනවා රට ඇතුලේ. මේ චක්‍රය ක්‍රියාත්මක කරවන්නේ ඔබ, මේ චක්‍රය ක්‍රියාත්මක කරවන්නේ විපක්ෂය. එහෙනම් මේ මිනිස්සු අමාරුවේ දාලා තියෙන්නේ, මේ මිනිස්සුන්ගේ දුක් විඳින තැනට දාලා තියෙන්නේ විපක්ෂය. ඒක තවදුරටත් පවත්වාගෙන යන්නේ විපක්ෂය. එහෙනම් මෙතනින් එහාට අපිට එකතු වෙන්න ඕනි. මේ සියල්ල නතර කරගන්න ඕනි. එතකොට දැන් කියනවා පාරට ඇවිල්ලා පහුගිය දවස්වල මම දැක්කා හට්ටි පොළොවේ ගහනවා. දැන් අපි හට්ටි පොළොවේ ගහන එක ඉතිහාසෙත් අපි දැක්කා. වැරදි වැඩක්. හට්ටි පොළොවේ ගහනවා කියන්නේ මේ කන්න තියෙන එක නැති කරන්න, කන්න නැතිවයන් කියලා තමයි ගහන්නේ. හට්ටි පොළොවේ ගහන ගමන් අපිට ආයිත් මතක් කරලා දෙනවා මේ නැවත වතාවක් මිනිස්සු කන්න නැහැ කිය කිය හට්ටි පොළොවේ ගහ ගහ වෛරය වපුරනවා. මේ වෛරය වපුරන්නේ මොකටද? අපි මතක් කරලා දෙනවා මේ වගේම තමයි උගන්ඩාවේ මේ අරගලේ ඇති වෙච්ච අවස්ථාවේ බ්ලඩ් බාත් එකක් ලේවිලක් බවට රටපත් වුණා. 8000ක් මැරුණා. 8000ක් එක දවසේ මැරුණා. ඒ මැරුණේ දේශපාලඥයෝ නෙමෙයි. ඒ මැරුණේ සල්ලි තියෙන මිනිස්සුද නැති මිනිස්සුද කියලා බලලා නෙමෙයි. රටේ මිනිස්සු 8000ක් එක දවසේ මැරුණා උගන්ඩාවේ අරගලේ වෙලාවේ. ඒ වගේ අරගලයකට තමයි මේ ගෙන යන්නේ. අනුර කුමාර දිසානායක මහත්තයා ගිය සතියේ කිව්වා, මං ආගෙන හිටිය කතාව. එතුමා කිව්වා පහුගිය දවසේ ආවේ කුණාටුවක්. නම ගිය 9 වෙනිදා, ලබන 9 වෙනිදා එන්නේ සුනාමියක්. එතකොට සුනාමිය ආවම එදා කුණාටුක වෙලාවේ ගෙවල් ගිනි ගත්තා, රාජ්‍ය දේපල ගිනි ගත්තා, රාජ්‍ය වාහන ගිනි ගත්තා, මිනිස්සු මැරුණා. එදා මැරිච්ච ගාන 10ද 13ද මට දන්නේ නැහැ. හැබැයි සුනාමියක් ආවොත් ඔයි කියන විදියට ගෙවල් කීයක් ගිනිතියයිද, කීයක් වාහන ගිනිතියයිද, කීයක් රාජ්‍ය දේපල විනාශ වෙයිද, කොයි තරම්නම් මේ රටේ මිනිස්සු මැරෙයිද, සිය දාස් ගණනකින් මිනිස්සු මරණ තැනකටද මේ නැවත වතාවක් රට ගෙනියන්න හදන්නේ? ආයි පාරක් 80ට 89 වගේ මිනිස්සුන්ට එළියට බහින්න බැරි වෙන යුගයක්ද මේ නිර්මාණය කරන්න හදන්නේ? මේකටද මේ එකතු කරන්නේ? අරගලේ අපිට තිබුණු අරමුණ එක නෙවෙයි. අරගලේ කියන්නේ අවිහිංසාවාදී අදහස් තියාගෙන ප්‍රජාතන්ත්‍රවාදීව මේක ජයග්‍රහණය කරන්න තිබිච්ච වැඩපිළිවෙල. අරගලේ කවදාවත් කිව්වේ නෑ කාගේවත් තියෙන දේවල් කඩාවඩා ගන්න. අරගලේ කවදාවත් කිව්වේ නෑ, අරගලේ කවදාවත් කිව්වේ නෑ ගෙවල් ගිනි තියන්න, මිනිස්සු මරන්න. අරගලේ කියපු අරගලේ මූලික යෝජනා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න, ක්‍රමය වෙනස් කරන්න. හැබැයි ඒක නැතුව මේ දාමරික තැනකට, නරුමවාදී දේශපාලනයකට, නරුමවාදී තැනකට මේක හරවන්නේ මේ විපක්ෂයේ උත්සාහ කරන එක පිළිබඳ අපි බරපතල පිළිකුලක් අපිට තියෙනවා. දැන් මේ ඩොලර් රෙවන්න එපා කියනවා, අපි ආවම කරන්න පුළුවන් කියනවා වගේම ආහාර අර්බුදය ගැන කතා කරනකොට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීතුමෙක් සඳහන් කළා කියනවා, සුනිල් හඳුන්නේති මහත්තයා තමන්ගේ Facebook පුටුවේ දාලා මේ වවන්න පෙර පෙරලන්න, වවන්න ඉස්සෙල්ලා පෙරලන්න කියලා කියනවා. බවන්න ඉස්සෙල්ලා පෙරලන්න. ඒ කියන්නේ බලන්න මේ කියන්නේ මොකද්ද කියලා. හැබැයි ටික දවසක් යනකොට අනුරක් සුනිල් හඳුන්නැති මහත්තයාම දැන් මේක වෙනස් වෙගෙන එනකොට දැන් මේ රට හැදෙන්න පටන් ගන්නවා. ආහාර අර්බුදයක් නැති වෙන්න ආහාර අර්බුදේ ක්‍රමක්‍රමයෙන් නැති වෙන වගාවකට කරන්න පුළුවන් වෙලා කියලා දැනෙනකොට දැන් දාලා තියෙනවා ජන ගෝවි පොළ එතුමගේ පේජ් එකෙන්මයි. දැන් එතුමන් නම වවන්න පටන් ගන්න. ඉස්සෙල්ල කියනවා වවන්න ඉස්සෙල්ල පෙරලන්න කියලා. දැන් කියනවා දැන් අපි වවමු කියලා. ගොවි පොළවල් පටන් ගත්තා. අරු කුමාර දිසානායකවත් වැටිතුමත් ඒ ගොවි ජන අපි බොමු කැමති දෙයක් මේ. ඔබතුමාලා කරන්නේ. ඒ ගම්වල ගොවි පොළවල් ආරම්භ කරන එක ගාල්ලෙත් ආරම්භ කරා. ඉතාමත්ම හොඳ වැඩක්. දැන් ඔබතුමාලා කියනවා මේ මොකද්ද මේ දේශපාලන විසංවාදය? මුලින් කියනවා බාර ගන්න බෑ කියලා. පස්සේ කියනවා හා කියලා. මුලින් කියනවා වවන්න එපා පෙරලන්න කියලා. දැන් කියනවා හා නෑ අපි දැන් වවමු කියලා. මොකද්ද මේ වෙනස? ඒ කියන්නේ මේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් එකතු වෙන්න හදන්නේ මොකද්ද මේ සන්ධානය? දැන් සන්ධානගත වෙන්න හදනවා. පාස්කු ප්‍රහාරයේ පිළිබඳව අපි මුල ඉඳලා අගට කතා කළා. ඒ මුල ඉඳලා අගට කතා කරනකොට හැංගිච්ච පුද්ගලයෝ කවුද කියලා හොයන්න කියලා අපි කිව්වා. කාංචන විජේසේකර මන්ත්‍රීතුමාලා අපි වාද විවාද කළා. හැබැයි හංගන්න දෙයක් නැතුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් පැහැදිලිව මෛත්‍රීපාල සිරිසේන මහත්තයා චූදිතෙක් බවට පත් කරලා තියෙනවා. වැරදිකාරයෙක් බවට පත් කරලා තියෙනවා. කොමිෂන් සභා වාර්තාවේ මට එතුමත් එක පුද්ගලික ප්‍රශ්නයක් නැහැ. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයලා එලි පිට කතා කරලා කිව්වා ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ තීන්දු ක්‍රියාත්මක කරන්න තමයි අපි ආණ්ඩු ඉල්ලන්නේ කියලා. කා මල්කම් කාදිනල් පියතුමා ගාවට ගිහිලා කිව්වා අගරදුතුමා ගාවට ගිහිලා කිව්වා අපි බලය ඉල්ලන්නේ මේ පාස්කු ප්‍රහාරයේ තීන්දු ක්‍රියාත්මක කරන්න කියලා. දැන් කොහොමද යකෝ එකට එකතු වෙලා පාස්කු ප්‍රහාරයේ තීන්දු ක්‍රියාත්මක කරන්නේ? චූදිතය වෙලා කියලා පැහැදිලිව ඉන්න පුද්ගලයාත් එක්ක කොහොමද එතකොට පාස්කු ප්‍රහාරයේ තීන්දු ක්‍රියාත්මක කරන්නේ? කොහොමද මේ අශුද්ධ සන්දාන හදන්නේ? අඩු තරමේ ඒක සර්වපාක්ෂික ආණ්ඩු හදන්න කතා කරනවා. අපි කතා කරලා කට ගෙවෙනකන් කතා කරා, ගිරියෙක් කැඩෙනකන් කතා කරා එකතු වෙලා වැඩ කරන්න කියලා. අඩු තරමේ විපක්ෂයේ පක්ෂ ටිකට එකතු කරලා විපක්ෂ නායක කාර්යාලයේ රැස්වීමක් තිබුවේ නැහැ. ඒක කරන්න බය වුණා. අනුර කුමාර මහත්තයා එනවට සජිත් ප්‍රේමදාස මහත්තයා බයයි. ඕක තමයි ඇත්ත කතාව. අනුර කුමාර මහත්තයාටයි සජිත් ප්‍රේමදාස මහත්තයාටයි තාම බැරි වුණා විපක්ෂ නායක කාර්යාලයේ එකට එකතු වෙලා කතා කරන්න. මේක තමයි ඇත්ත. එක එක්කෙනා මතුවෙනවට බයයි. පාර්ලිමේන්තුවේ මේ කොණෙන් එකක් කියනකොට, මේ කොණෙන් මෙතුම එකක් කියනකොට, අර කොණෙන් තව එකක් කිව්ව ඒවා මතක නැද්ද? සජිත් ප්‍රේමදාස මහත්තයාට අනුර කුමාර මහත්තයා නැගිටලා කතා කරනකොට ඒකට තියෙන අවස්ථාවන් මගහැරපු අවස්ථා අපි දන්නවා. අපි කියලා දෙන්නම් අනුර කුමාර දිසානායක මහත්තයාට කොහොමද වැඩ කටයුතු කරේ කියලා. මේක තමයි ඇත්ත. මෙතන තියෙන්නේ ඉන්ෆියොරිටි, මේ හීනමානය පිළිබඳ ප්‍රශ්නය. ඉන්සිකියුරිටි එකක් තියෙන්නේ, ඉන්සිකියුරිටි එකක් තියෙන්නේ, බයක් තියෙනවා. දක්ෂ කෙනෙක් එයි කියලා, දක්ෂ කෙනෙක් මතුවේ කියලා. එතකොට ඒ අනුර කුමාරතුමාට පොඩ්ඩක් හිනත් යනවා, මනෝටත් තිනා. එතකොට මේ දිගම්බරන් මන්ත්‍රීතුමා බොහොම හදවතට එකඟව ඊයේ බන්දක මාධ්‍යයේ ප්‍රකාශ වෙනවා. ඇවිල්ලා සාම සති 6යි. අපි කාලය ලබා දෙන්න ඕනි මේකට වැඩ කරන්න. හරිනි අමරසූරිය මැතිතුමිය කිව්වා ඇවිල්ලා ටික කාලයයි මේක කරන්න වෙලාව දෙන්න ඕනි. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරා වගේ. එහෙමනම් මේ දීලා තියෙන කාලය සති 6කින් කරපු ටික මදිද? සති 6කින් රට තිවිච තනින් ගෙනාවු තැන මදිද? ඔබතුමන්ලා මාස 6කින් ගේන්න පුළුවන්ද මෙතනට? අපි කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට අවුරුදු 5කින් කරන්න ඕන නම් එතුම ඡන්දකින් එන්න. ඡන්දයක් කරලා මේ විදියට එන්න. ඒකනේ හරි ක්‍රමේ. එතුමා ඉල්ලුවේ ඒකනේ. ජන මතයට, ජන සම්මතවාදයට පිටින්, ජන සම්මතවාදය ජන මතයට සහ මගේ පියාණන් කියපු දෙයට පිටින් මං යන්නේ නැහැ කියලානේ කිව්වේ. ඉතින් ඒ විදියටම එතුමට ඡන්දයකට ගිහිල්ලා එන්න කියමු. එහෙම නැත්තම් මේ වෙලාවට එකට එකතු වෙලා සහයෝගය දෙන්න, මේ ආණ්ඩුවට සපෝට් එක දෙන්න, අනුර කුමාර මහත්තයා සහයෝගය දෙන්න, ඩොලර් ටික ගේන්න, රජිත් ප්‍රේමදාස මහත්තයා නැව් ටික ගෙනල්ලා දෙන්න, අපේ කවුද අපේ හර්ෂද සිල්වම් මෙතුමාලගේ ආර්ථික දැනුම දෙන්න. උත්තර දෙන්නේ නැහැ හර්ෂද සිල්වම් මෙතුමා. උත්තර නොදෙයි. උත්තර දෙන්නේ නැහැ හර්ෂද සිල්වම් මෙතුමා. උත්තර දෙන්නේ නැතුව ප්‍රශ්නෙම නැවත කියනවා. අපි අහන්නේ උත්තර. ඔබතුමාලා ආර්ථික විශේෂඥයෝ. අපි අහන්නේ උත්තර. ඒ උත්තර ටික දෙන්න. ඒ උත්තර ටික දීලා එකට එකතු වෙමු. කමිටු විදියට හරි මොන විදියකට හරි ජාතික සභාවක් හදලා හරි මේ රටේ ප්‍රශ්න වලට එකතු වෙලා උත්තර හොයමු. මේ කතාවම තමයි අතන පිටිපස්සේ පේලිය ඉඳගෙනත් මම කතා කරේ. අදත් කතා කරන්නේ ඒකමයි. වෙනසක් නැහැ. එතනටයි අපි ආරාධනා කරන්නේ. මේ රට හදන්නයි එකතු වෙන්න ඕනේ. එහෙම නැතුව මේ රට නැවත වතාවක් උගණ්ඩ අරගලයේ වගේච්ච වෙලාවේ වගේ 8000ක් මිනිස්සු මැරෙන තැනට මේ ළඟදි සූදානම් වෙනවා. මේ යම්කිසි කැළඹවීමක් රට ඇතුළේ ක්‍රියාත්මක කරන්න. ඒක සූදානම් කරන්නේ මොකටද? ඒ සූදානම් කරන්නේ බොරදියේ මාළු බාන්න. දන්නවා 9 වෙනිදායින් 10 වෙනිදායින් පස්සේ අපි දින දීලා තියෙනවා තෙල් අර්බුදය විසඳෙනවා කියලා. තෙල් පෝලිං ගාව ඊට පස්සේ මිනිස්සු නැති වෙනවා. පෝර ටික එනවා. ගොවින්ගේ පීඩනය අඩු වෙනවා. එතකොට මිනිස්සු පාරට ගන්න බැරි වෙනවා. ගෑස් පෝලිම නැති වෙනවා. මිනිස්සු පාරට ගන්න බැරි වෙනවා. රෝහල් වල ඖෂධ ටික හම්බ වෙනවා. මිනිස්සු පාරට ගන්න බැරි වෙනවා. මිනිස්සුන්ගේ වේදනාව අඩු වෙනවා. ඒ නිසා තමයි මේ වෙලාවෙම මේක සූදානම් කරලා මේ රට ඇතුලේ ලේවිලක් බවට රටපත් කරලා බ්ලඩ් බාත් එකක් මේ රට ඇතුලේ නිර්මාණය කරලා සූදානම් කරන්න හදන්නේ මේ බලය ලබා ගන්න වැඩපිළිවෙල. අපි එකක් මතක් කරනවා. මේ රටේ මිනිස්සු එච්චර මෝඩ නෑ. මේ රටේ මිනිස්සු දන්නවා ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන තියෙනවා මිනිස්සු. මේ රටේ මිනිස්සු 9 වෙනිදායිනුත් පාඩම් ඉගෙන ගත්තා ගිය මාසේ 9 වෙනිදායිනුත්.
අවසන් කරන්න ගරුවමතුම.
මෙතන විනාඩි 5ක් දුන්නා. අරගලයේ වෙලාවෙත් අරගලයට උදව් කරපු බොහොම නිදහස් මතධාරී මිනිස්සු අරගලයට කැම බීම ටික ගිහින් දීපු මිනිස්සු ආ අරගලයට උදව් කරේ ඉහළ ධනපති පන්තිය මැද පන්තිය තමයි අරගලයට උදව් කරේ මූලික අවස්ථාවේදී. හැබැයි අවසානයේදී අරගලයට කැම දීලා ගෙදර එන මිනිස්සුන්ටත් වීදුරුව පහත් කරලා ටොකු වෙන්න ඩීසල් ඇද්ද වාහනවල ඩීසල් වාහන ඒසී එකේ වීදුරුව පහත් කරගෙන යන්න කිව්වා. අවසානයේදී අරගලය ගෙනිච්ච ඇති නැති අය තියෙන පරතරයක් ගැටුමක් බවට සමාජ වෛරයක් තියෙන තැනකට ගෙනිච්ච ලොකු වාහනයක් තෙල් පෝලිමක් ගාවින් යනකොට ඔරවල බලන තට්ටු දාන තත්ත්වයට පත් කළා. මේ රට සමාජ වෛරයක් නිර්මාණය කරා. මේ කුහකවාදී දේශපාලනේ ඇතුලේ තමයි සමාජය ඇතුලේ මේ ගැටුම නිර්මාණය කරේ. මේ 9 වෙනිදා මේ අය සූදානම් කරන්න හදන්නේ දකින දකින හොඳ වාහන ටික ගිනි තියන්න, දකින දකින ලොකු ලොකු ගෙවල් ටික ගිනි තියන්න, දකින දකින ලොකු ලොකු ගෙවල් ටික තියෙන මිනිස්සු ටික නැති කරන්න. මෙන්න සමාජ අරගලය. මෙන්න මේ කරන්න හදන විප්ලවය. මේකට අරගලය කියන නමවත් ගාවන්න එපා. අරගලයට අපි ගරු කරනවා. අපි අරගලය වෙනුවෙන් පෙනී ඉන්නවා. හැබැයි මේ කරන මේ කුහකවාදී දේශපාලනය සූදානම් කරන්නේ මේ රටේ තවත් දහස් ගාණක් මිනිස්සු මරන්න. ඒ මිනිස්සු මරලා ඒ මිනිස්සුගේ මරණ මතින් බලයට එන්න. අපි එදා කිව්වා පාස්කු ප්‍රහාරය සිද්ධ කරා නම් කවුරු හරි ඒක බලයට එන්න පාවිච්චි කරා නම් කවුරු හරි ඒකයි මේ විපක්ෂයේ දැන් කරන එකයි අතර කිසි වෙනසක් නැහැ. මේ විපක්ෂයේ දැන් කරන්නේ මිනිස්සු පෝලිං වල තියලා මරන්න, තෙල් පෝලිං වල මිනිස්සු ගහ මරා ගන්න, හෙල්මට් කල්ලිත් එනවා විශේෂයෙන්ම ඒවල ගැටුම් නිර්මාණය කරන්න. හෙල්මට් කල්ලි ඇවිල්ලා දැන් තලගහ ෂෙඩ් එකක් ගත්තාම මේ මාර්ගයේ මේ රමේෂ් පත්‍රණ මැතිතුමයි මායි දෙන්නම දන්න ෂෙඩ් එක ගාව පෝලිමේ ඉන්න කොහෙදවත් නැති මිනිස්සු ටිකක් හෙල්මට් දාගෙන එනවා ගැටුමක් නිර්මාණය කරලා යනවා. මම මේ දන්න සිද්ධි කියන්නේ. මේක හැමතැනම එහෙමයි. මේ කවුද මේ හෙල්මට් කල්ලි? ගෙවල් ගිනි තියන්න ආපු හෙල්මට් කල්ලි කවුද? මේවා පරීක්ෂණ කරලා හොයන්න ඕනේ. මෙන්න මේ වගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ තියෙන වෛරය ක්‍රෝධය අවුස්සලා ඒක තමන්ගේ දේශපාලන කුහකත්වයේ වෙනුවෙන් මේ නරුමවාදී දේශපාලනයේ වෙනුවෙන් පාවිච්චි කිරීමේ ඇජෙන්ඩා එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි රටේ ජනතාවගෙන් ඉල්ලනවා මේකට අහු වෙන්න එපා. මේකට අහු වුණොත් අපිට සිද්ධ වෙන්නේ නැති වෙන්නේ කවුද කියලා දන්නේ නැහැ. දැන් හිරේ ඉන්නවා නොයෙක් නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දීපු තරුණයෝ. ඒ අය මේ කියන දේශපාලන පක්ෂවලට හෙල්මට් කල්ලි වලට සම්බන්ධ නැහැ. හිරේ ඉන්න දහස් ගාණක් තරුණයෝ වෙන වෙනත් පක්ෂවල අය සමහර අය නිදහස් මතධාරී තරුණයෝ මේ වැරදි වලට සම්බන්ධ වුණේ. හෙට දවසේදී මොන හරි රට ඇතුලේ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ප්‍රශ්නෙ හිරේ යන්න වෙන්නේ ඔබේ සහෝදරයට, ඔබේ තාත්තට, ඔබේ මල්ලිට. මැරෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි, පිටින් ආපු ගහලෝකෙන් ආපු කට්ටියක් නෙවෙයි. සිද්ධි ඇති වෙලා මැරෙන්න වුණොත් මැරෙන්නේ ඔබේ සහෝදරයා, ඔබේ තාත්තා, ඔබේ අම්මා, ඔබේ සහෝදරිය තමයි මැරෙන්නේ. අපිට මතකයි 80ට 89 අපිට මතකයි 83 කළු ජූලිය. අපි නොදන්නව වුණාද අපිට මතකයි අපි අහලා තියෙනවා ඇතිවෙච්ච වාර්ගික අර්බුද. පාරවල් වල මිනිස්සු යනකොට අපේ මනෝ ගණේෂන් මැතිතුමාලේ වල සාක්ෂි දරයි. පාරවල් වල යනකොට මිනිස්සු වාහන ඇතුලේ ගිනි තියපුවා. බඩදරු අම්මලා හොස්පිටල් එකට යනකොට ගිනි තියලා දාපුවා. ඒ වගේ යුගයක් අපිට මේ නැවත ඇති කරගන්න ඕනේ. ඒකද මේ අපි ඉල්ලන්නේ? ඒකද මේ රට ඇතුලේ නිර්මාණය කරන්න හදන්නේ? රට ඇතුලේ තැනකින් ගිනි ඇවිලුනොත් එක ෂෙඩ් එකක් ගාවින් හෙල්මට් කාරෝ ඇවිල්ලා ගින්න ඇවිලුවොත් මේ අරගලයට එන කණ්ඩායමේ එක තැනකින් එක මෝඩ වැඩක් කවුරු හරි පටන් ගත්තොත් මුළු රටම ගිනි ගන්නවා. ඒ රට ගිනිගෙන දහස් ගාණක් මැරුණොත් මේ රටේ දේපල විනාශ වුණොත් රාජ්‍ය දේපල විනාශ කරොත් ඒකට වග කියන්න ඕනි. මේකට කකුලේ මේකට මේ උල්පන්දම් දෙන විපක්ෂයේ කණ්ඩායම් කියන එක මම පැහැදිලිවම සඳහන් කරනවා. ඒ අය මේ රටේ ජනතාව ඉස්සරහා කියන්නට ඕනි මේක සාමකාමී වැඩක්. සාමකාමී ඕන දෙයක් කරන්න, සාමකාමීව යවන්න ඕනි, ඕනි කෙනෙක් යවන්න, සාමකාමීව දේශපාලන ප්‍රතිසංස්කරණ වලට යන්න. ඒකට අපි දෙන්න තියෙන උපරිම සහයෝගය ලබා දෙනවා. එකට එකතු වෙන්න, එකට එකතු වෙලා ආණ්ඩුවේ මේ ප්‍රශ්න ටික විසඳන්න, මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න, මිනිස්සුන්ගේ තෙල් ප්‍රශ්නේ නිවන්න, මිනිස්සුන්ගේ ගෑස් ප්‍රශ්නේ ඉවර කරන්න එකතු වෙන්න කියලා සියලු දෙනාට ආරාධනා කරනවා. ඔබට ඇමතිකම් මදිනම්, දැන් සමහර අය ඉන්නවා ඇමතිකම් හම්බෙච්ච නැති නිසා ආපු අය මදිනම්, ලෑස්ති ඕන වෙලාවක මේ ඇමතිකම් දීලා ඔබ මේ ඇවිල්ලා මේක බාරගෙන වැඩේ කරන්න. අපි ආවේ ඇමතිකම් වලට නෙවෙයි, රටේ මිනිස්සුන්ගේ දුක නිසා අපි මෙතනට ආවේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතිතුමනි. ඔබතුමාගේ ගැටලුව ප්‍රීති ප්‍රශ්නයක්ද?
ප්‍රශ්නයක්. ඔව් මම කියවනේ. දැන් මං කතා ගාගෙන හිටිය මේ අරි ෆෙනාන්ඩෝ මැතිතුමා කතාවත් ඒ වගේ මිනිස්සු කතාවත් ප්‍රශ්නයක් නැහැ. ඒ කතාවකට උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද නිතමං කතාවෙන් එකතනක් කිව්ව මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජාත්‍යන්තර භාෂාව දන්නවා. එතුමා භාෂාව කියන්නේ මේ සිංහල දෙමළ දෙනවා. මේ භාෂාව දන්නවා. කතා කරලා වැඩක් කරගන්න කියලා. ප්‍රශ්නයක් නෑ. අපිත් අපිට දන්නවා. එතුමාට දන්නා කියලා මටත් දන්නවා. නමුත් ඒක ඔබතුමා දැන් ඉන්න පොදුජන පෙරමුණ පිළි අරගෙන ඉනවා කියලා කියන්නේ. SLPP පිළි අරගෙන දිනවා කියලා කියන්නේ. SLPP. ඒක තවර කරගන්න. මොකද මම අපිට දන්නවා දැන් ජනාධිපතිතුමා ජනාධිපති වෙනම සාකච්ඡා කරනවා. මෙතුමා ඇතරලා. මෙතු වෙනම සාකච්ඡා කරනවා.
හරි. බොහොම සිත ඔබතුමාට.
ඒක කරන්න බෑ.
ඒක ප්‍රශ්නේ. ඔබ බොහොම සිත ඔබතුමාට කරුවාගේ මෙතුමා. අර ගරු අගමැතිතුමා, ගරු මනෝස ගනෝසෙන් මැතිතුමා, පව මනෝස මැතිතුමා,
බලයිනේ සාකච්ඡාද බලයිනේ, ජනතාව රටේ පොළ වෙන ජනතාව බලයිනේ. ඒක තමයි මම කියන්නේ. දිගාම්බරම් කියලා දිගාම්බරම් මැතිතුමා මන්ත්‍රීතුමා මගේ පක්ෂේ නියෝජනායකයා. අපි දන්නවා ප්‍රශ්න මගේ මතය දෙක තමයි. ප්‍රශ්නයක් නැහැ. ඒකම කකුලා දෙන්න කැමති නැහැ අපි. කවුරු බාර ගන්නවද? බාරගත හොඳයි. නමුත් දමලන්නේ ඒක පොදුජන බරමුණ මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා දැන් ඉන්නවා. ඒ අය පිළිගන ඉන්නවා බලන්න. මට දැන් අවුට පේන්නේ නැහැ වාරේ.
බොහොම ඉස්සර.
ඒකම තරි වෙලා ඉන්නේ.
ගරුවක මැතිතුමා.
අඩේ දෙන්න. ඊළඟ. අඩේ දෙන්න. අපි නම් ඉතින් ඒක බය වෙන්න එපා. ඒ අපි බලා. ඒ කලබල වෙන්න එපා. ඒක ගැස්ටි. බොරුවට කලබල වෙන්න එපා.
නෑ ඔබතුමාගේ ප්‍රශ්නේ දැන් අගමැතිතුමාට යොමු කරානේ. ඔගමැතිතුමා උත්තරේ දෙයි.
ඉන්නවා බය වෙන්න එපා ඔයා. හා හා. දෙන්න එකතු වෙන්න.
ඔව්. මනෝකරණ සම්මතව ආවෝ.
අනේ මම බයික දෙන්න බඩ. මෙතන අනිත් එක අරින් ෆෙනාන්ඩෝ මගේ ඊතුවත් මිත්‍රයා. මම එතුමාට කියන මල්ලිද මම කියන්නේ මගේ යාග අයියා. මල්ලි කතා කරනකොට කිව්වා මේ කාංචන එමැතුමා ලයිස්ට් දුන්නා කියලා කිව්වා. කරුණා කරලා කාංචන එමැතුමාව කතාන් කියන්න ඒක. මොකද මේ විශේෂ එමැතුමාව හොදවානේ. දැන් මෙතන මේ බලයින ජනතාවට මේ SJV ප්‍රශ්නය, SRV ප්‍රශ්නය මේ ප්‍රශ්නේ වද අදාළ නැහැ. දබල් දෙනුත් බොරෙල්ලේ මගේ ආසිර අපේ ආසිර කොළඹ එකනේ මරණ ගියා. දැන් පොලිමේ ඉඳලා ඒ නිසා බලන්නේ තෙල් එනවද, ගෑස් එනවද, බේත් එනවද, ආර එනවද බලා ඉන්නේ. ඒකට උත්තර දෙන්න කියන්න. තෙල් එනවද නැද්ද කියලා, ගෑස් එනවද නැද්ද කියලා කියන්න.
හරි ඔබතුමාට බොහොම ස්තුතියි ගරු
අගමැතිතුමා.
මේ නෑ මම එකක් කියන්න ඕනේ. මට ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. ඒ බලතල තියනවා, වැඩ කරගෙන යනවා. ජනාධිපතිතුමා එක කතා කරන්නත් මම එක කතා කරන්නත් එක එක එනවා. සමහර අය මයන් ඇහුවා මොකද මේ එකම කණ්ඩායම දෙන්නම හම්බෙන්නේ. දැන් සංචාරක ව්‍යාපාරේ ජනාධිපතිතුමා හම්බෙන්නේ වෙනත් කාරණා ගැන. මාව හම්බෙන්නේ අය මොනිටෝරියම් එක ගැන. මොනිටෝරියම් එක ගැන ජනාධිපතිතුමාට කරන්න දෙයක් නැහැ. ඒක මම කරන්නේ. තනි වෙලා කියන එකට සභාපතිතුමනි අපි ඔක්කොම තනි වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් ගම් ඉවුරේ දුවනවා. ස්වල්ප දෙයක් විතරයි ගඟ හරහා යන්න පුළුවන්.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු මනෝජ නායකතුමා.
පොඩි නියෝජක කතානායකතුමා. මාගේ ගරු නියෝජක කතානායකතුමනි අපේ මනෝගණේෂන් ගරු මනෝගණේෂන් මන්ත්‍රීතුමා, මනෝගණේෂන් අයියා. හරිද? අපේ සහෝදරයා. එතුමා ඉතාමත්ම සාධනීය කාරණාවක් කිව්වේ. ඒ මට චූටි කාරණාවක් එකතු කරන්න ඕනේ. මේ ගැටුමක් තියෙනවද කියන එක. මම උදාහරණයක් කියන්නම්. සජබෙන් පඩිගෙවන පත්‍රයක් තියෙනවා. මෞරට කියලා. ඒ පත්‍රය කියන්නේ මේ වෙබ් පත්‍රයක්. ඒකේ ගිය සතියේ කණ්ඩායම් රැස්වීම වෙලාවේ මේ 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 ආණ්ඩු පක්ෂයේ ඇතිවෙච්ච කතාව සාමාන්‍යයෙන් මේ රට දැන් කරන්නේ අගමැතිවරයා දැන් මේ වැඩපිළිවෙල කියලා එහෙලා එල්ලාවල මන්ත්‍රීවරයා අහපු ප්‍රශ්නේ. ඒක දැනුවත් කරන්න එතුමා මෙතන ඉන්න ඕනේ, අපි ප්‍රශ්න කරන්න ඕනේ කියලා කතා කරලා මේකේ කවුරුවත් කකුලෙන් අදින්න එපා කියලා කියපු එකේ එතුමා මෙතන ඉන්න ඕනේ කියන කෑල්ල විතරක් දාලා නිවුස් එකක් හදලා රනිල් සමග මන්ත්‍රීවරු ගැටෙයි කියලා දැම්මා. ඊට පස්සේ ඊයේ මෙතුමා අපේ සරත් වීරසේකර මැතිතුමත් රනිල් මේ හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ ඉඩම් ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් ඇති වුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒක පැහැදිලි කරා. එතකොට ඒක පැහැදිලි කරා ඊට පස්සේ විජේදාස රාජපක්ෂ මහත්තයා. පොඩ්ඩක් වෙලා යනකොට
ඒක අර වෙබ්බඩේ ඔයි විපක්ෂයේ තින්නවනේ පත්තරවලට පොඩ පොඩ දෙන අය දීලා එතනම යනවා මෙන්න ගැටුමක් රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ කණ්ඩායම අතර කියලා. එතකොට මේක නිර්මාණය කරන්නේ ඒකට පඩි ගෙවන කෙනාගෙනමත් ඕන්නම් මං කියන්නම් අර සජිත් ප්‍රේමදාස මහත්තයාගේ යාළුවා එයා තමයි මේ වෙබ්බඩවියට පඩි ගෙවන්නේ. ඒ වෙබ්බඩවියට පඩි ගෙවලා ඕන විදියට ප්ලෑන් කරන්නේ. ඒකර මෙතන මේ ගැටුම නිර්මාණය කරන්නේ රනිල්ට මේක කරන්න දෙන්නේ නැහැ. රනිල්ට මේක බෑ. රනිල්ට මේක කරන්න බෑ ගැටුමක් තියෙනවා ඇතුළේ තියෙනවා කියලා මතේ නිර්මාණය කරන්නේ සමගි ජන බලවේගයේ කුලි මාධ්‍යවේදීන් කියන එක මම මේ වෙලාව සඳහන් කරනවා.
ගරු හිටපු ජනාධිපතිතුමා
අර මන්ත්‍රීතුමනි මගේ මිත්‍ර මනුෂ නානායක්කාර ඇමතිතුමා කතා කරන විට මගේ නම දෙපලක සඳහන් කෙරුවා. ඒ කරුණු දෙකට මම කෙටියෙන් පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. එක කාරණයක් තමයි එතුමා කිව්වා අනුරජ සානායකත් බෑ කියනවා, සජිත් ප්‍රේමදාසත් බෑ කියනවා, මෛත්‍රීපාල සිරිසේනත් බෑ කියනවායි කියලා. අපි මීට මාස 6කට පෙර ඉඳලා ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡා කරමින් අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්නයි කියන ඉල්ලීම කළා, සාකච්ඡා කළා. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් ඒ සර්වපාක්ෂික ආණ්ඩුවේ වගකීම් ගන්න අපි සූදානම් කියලා අපි ජනාධිපතිතුමාටත් කිව්වා. රටරක් කියලා තියෙනවා, මම මේ පාර්ලිමේන්තුවෙත් කියලා තියෙනවා. ඊළඟ දෙවෙනි කාරණය තමයි ඔබතුමා මේ පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශය ගැන කිව්වා. මේ නිර්දේශය මේ පාර්ලිමේන්තුවේ දෙපැත්තෙම ඉන්න අය මේ අවුරුදු දෙකක් තුනක් දැන් කතා කරලා තියෙනවා. හැබැයි ඒ නිර්දේශයට නඩු දාන්න පුළුවන් නම් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව ගරු මන්ත්‍රීතුමනි නඩු දැමිය යුතුයි. මට මේ සම්බන්ධයෙන් පාසු ප්‍රහාරය පිළිබඳව මානව හිමිකම් පිළිබඳව නඩු 8ක් තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ. ඒ වගේම මගෙන් සහ අගමැතිතුමාගෙන් මේ දැන් ඉන්න අගමැතිතුමාගෙන් හිටපු අගමැතිතුමාගෙන් හිටපු පොලිස්පති ආරක්ෂක ලේකම් ඒ සියලු දෙනාගෙන් අපෙන් වන්දි ඉල්ලලා නඩු 400කට කිට්ටුව තියෙනවා. මේගම උසාවියේ මහාධිකරණ දෙකක් කොළඹ මහාධිකරණයේ තියෙනවා. මේදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕන පාස්කු ප්‍රහාරයේ ජනාධිපති සභාව පත්කිරුවේ මම එයි තිබෙන නිර්දේශයේදී බොහොම පැහැදිලිව කියන්නේ මම මේ සම්බන්ධයෙන් මේ ප්‍රහාරයේ එනවයි කියලා දන්නව ඇති කියලා ඒගොල්ල උපකල්පනය කරනවා කියලා තමයි ඒගොල්ල කියන්නේ. එතකොට ඒත් එක්කම ඒගොල්ලන් පුළුවන් එහෙමනම් මේකට නඩු දාන්න පුළුවන්. දැන් මම අපි පැහැදිලිවම කියනවා අපිට මේ තරම් නඩු ගණනාවක් තියෙනවා නම් එහෙමනම් පාසු කොමිෂමේ නිර්දේශය අනුවත් අපිට නඩු වැටෙන්න ඕනේ. නමුත් ඒ නිර්දේශය අනුව එකම නඩුවක්වත් නැහැ තිබෙන්නේ. මානව හිමිකම් සහ වන්දිල්ලීම් පිළිබඳව තමා නඩු තියෙන්නේ. ඒක නිසා මේ නිර්දේශය කොමිෂන් සභාවේ මගේ නීතිඥවරුන්ගේ උපදෙස් අනුව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා මේ නිර්දේශය. ඒ වගේම කිසිසේත්ම මේකට මම චූදිතෙක් කියන එක කොහෙත්ම මම පිළිගන්නෙත් නැහැ. මං ඒක ප්‍රතික්ෂේප කරන බව කාර්මිකව සඳහන් කරන්නට ඕනේ.
පවෙන් සිටි ඔබතුමාට ගරු එස් අඩේකල නාදන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 18ක කාලයක් තියෙනවා. ඔව් ගරු හරි මම මනුෂ්‍යනාංග කරමු.
මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති හිටපු ජනාධිපතිතුමා චූදිතයෙක් ලෙස කොමිෂන් සභාව නිර්දේශ කරලා තිබීම තමයි මම මතු කරේ. එහෙම නැතුව මට ඔබතුමාව චූදිතයක් කරන්නවත් නිදහස් කරන්නවත් මට
බැහැ.
කොමිෂන් සභාව නිර්දේශ කරලා තියෙන එක මම කිව්වේ. හැබැයි ඒ ෆ්ලයිට් සම්බන්ධව ෆ්ලයිට් තිබුණ නැහැ කියන එක මම හිතන්නේ ජනාධි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේදී සඳහන් වුණා කියන එක තමයි අපේ දැනගැනීම තියෙන්නේ ඔබතුමා විසින්. හැබැයි මේ කොමිෂන් සභාව වාර්තාව පිළිබඳ විතරයි මම අවධානය යොමු කරේ. එහෙම තියෙද්දි සජිත් ප්‍රේමදාස මහත්තයා ඔය කියපු පහුගිය දවස්වල කියපු දේවල් කොහොමද කරන්න කියලා මේ කටින්ද කතා කරේ. ඔබතුමාට නෙවෙයි චෝදනාව කරේ, සජිත් ප්‍රේමදාස මහත්තයා කටින්ද
ඔබතුමාට. ගරු එස් අඩේකල නාද මැතිතුමා ඔබතුමාට මිනිත්තු 18ක් කාලයක් තියෙනවා. ඕක මේ සභාවේ හැමදාම වෙන දෙයක් නේ මන්ත්‍රීතුමා. ඔව් එසත් ගරු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා
පිළිතුරු දෙන්න අවස්ථාවක් දෙන්න. මනුෂ්‍ය නානායක්කාර මහත්තයා සදාන් කරපු කාරණාවේදී මම බොහොම පැහැදිලිවම කියන්නට ඕනේ. ඒ නිර්දේශ සම්බන්ධයෙන් ගෙන ගිය ප්‍රචාරත් ඒ පිළිබඳව දේශපාලන සහ මාධ්‍ය මේ සම්බන්ධයෙන් ඇති කරපු මතයක් සම්පූර්ණ වැරදි මතයක්. මේ තිබෙන නිර්දේශවල තිබෙන ආකාරයට මේ නිර්දේශවල කිසි තැනක මට නඩු දැමීම සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ ස්ථිර නිගමනයක් ඉදිරිපත් කළා නැහැ. එහෙමනම් මේ වන විට නඩු දාන්න පුළුවන්කම තිබුණා. ඒක නිසා මේක මේ මගේ ඇඟේ ගහන්න සූදානම් වුණාට මේ පාසු ප්‍රහාරයට දැන් අද වෙනකන් හිරේ ඉන්න අත්අඩංගුවට ගත්ත බරපතල ත්‍රස්තවාදීන්ට මේ වෙනකන් තවම නඩු දාලා නැහැ විශාල පිරිසකට. එතකොට ඒ ත්‍රස්තවාදීන්ට නඩු දාන්නේ නැතුව මේ ලෝකේ කොහෙවත් රටක ත්‍රස්ත ප්‍රහාරයක් ඇති වුණාම ඒ රටේ රාජ්‍ය නායකයන්ට නඩු දාලා නැහැ. ඇමරිකාවේ සැප්තැම්බර් 11 සිද්ධියේදී ජනාධිපතිවරයාට තියා 50,000ක් වැරිලා ආරක්ෂක
අංශවලටවත්
නඩු දැම්මේ නැහැ. ලෝකේ රටවල් 27කට අපේ රටටත් එක්ක ත්‍රස්ත ලෝකේ කිසිම රටක රාජ්‍ය නායකයෙක් මේ සම්බන්ධයෙන් වැරදිකරයෙක් කළා නඩුවක් දාලා නැහැ. මේක සම්පූර්ණයෙන්ම දේශපාලන කුමන්ත්‍රණයක්. මේකට මාව චූදිත ඉක්කිරීම කියන එක මම බොහොම පැහැදිලිව
කියනවා. බොහොම සතුටුයි. බොහොම අරික්කාර මන්තු අපතම පොයින්ට් ඔෆ් ඕඩර් එක.
ගර මුලාසනේ මන්ත්‍රීතුමනි දැන් හැමදාම මේක තමයි වෙන්නේ. අර පැත්තෙන් ප්‍රශ්න අහන මේ පැත්තෙන් උත්තරද මේ පැත්තෙන් ප්‍රශ්න අහලා අන්තිමට ඔබතුමාලා වෙලාව අඩු කරන්නේ අපෙන්.
හරි.
ආණ්ඩු පස්සෙන් නෙමෙයි. ඔබතුමා වාඩි වෙලා ඉන්නකොට හැමදාම
බොහොම සතුටුයි. ගරු මන්ත්‍රීතුමනි මේ සභාවේ අපි උදේ දැක්කම හවස දැක්කම හැමරුක් හැසිරෙන විදිහ අපි දැකලා තිනවා. ඒ නිසා දෙපාර්ශ්වයේ මන්ත්‍රීවරු තමන්ගේ වගකීම හරියට ඔව් කියන්න.
අන්තිමට කතිකංග වෙලා අඩු වුණාම ඔබතුමාලා අඩු කරන්නේ අපේ කාලේ විපක්ෂ කාලේ.
එහෙම එකක් කරන්නේ නැහැ ගරු මන්ත්‍රීවරු. බොහොම සතුටුයි ඔබතුමා.